Honorable W.M. Amila Prasad, you have 12 minutes. Order, please. The deputy chairperson of committees would check the chair.
ස්තුති ගරුණීය උච්චකාරක සභාපතිතුමනි ඇතරම අද දවසේ ඉදිරිපත් කරන මේ සූදු පිළිබඳ පනත ඉතාම කාලීන අවශ්‍යතාවයක් ඉදිර තමයි දකින්න ඒකත් එක්කම ඒ කතාව ඇතුලේ සාකච්ඡා කරපු අවසානයේ ඇමතුමා ඉදිරිපත් කරපු අදහසක් දෙකක් තියෙනවා ඒකත් එක්කම කතාව පටන් ගන්න හොඳයි කියලා හිතෙනවා පළවෙනි කාරණාව තමයි එතුමා කිව්වා මේ හාල් පිළිබඳව ප්‍රශ්නයක් පෞගිය කාලේ ලංකාවට හාල් ආනයනය කරපු වෙලාවල් වල සතුස හරහා පමණද එහෙම නැතුව සත්වාර වලට හෝ වෙනේවට හාල් විකුණලා තියෙනවද නිකන් චූටි ප්‍රශ්නයක් උත්තරයක් සතුස හරහා විකිණීම හැර තොග වශයෙන් වෙන අයට හාල් විකුණලා තියෙනවද ආනයනය කරපු සහල්
ගරු මන්ත්‍රීතුමා ආනයනේ හාල් ආනයනේ කරේ නිදහස් කරා එතකොට හාල් ආනයනේ කරේ
පෞද්ගලික සතුස හරහා ගත්ත සතුස විසින් ගත්ත ඒවා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සමහර ව්‍යාපෘති වලට රාජපක්ෂ නම දාගෙන යනකොට ඒකට විරුද්ධව කතා කරපු අය රතුපාට කවර එක හාල් ටිකේ වෙන එකෙත් පොඩි ගති වැඩක් තියෙන එක ලස්සනයි කොහොම වුණත් ඒ වගේම ලස්සනයි ලස්සනයි මම තමයි කිව්වේ ඉතින් කතාව මැදින් පයින්නවනේ ලස්සන හාල් කකේක ලස්සන කවරයක් රතුපාට කවරයක් ගෙවල් හැමතැනකම රතුපාට යනවා ඒක හොඳයි ප්‍රශ්නය තමයි දැන් ඔබතුමාට පුළුවන් වෙන්න ඕනේ මේ වීතික අරගත්ත තැන ඉඳලා සම්පූර්ණ හාල් වෙලා සතොසට ඇවිල්ලා ඒ සම්පූර්ණ ක්‍රියාවලිය ඇතුලේ මෙන්න මේ තැන්වලට වියදම් ටික ගියේ කියලා රටේ මිනිස්සුන්ට කියන්නේ එතකොට පුළුවන් අලුත් ව්‍යාපාරිකයන්ට ඒ සතොස කරගෙන ගියපු විදිහටම සහල් ව්‍යාපාරයට ඇතුල් වෙන්න. ඒකේ ලාභය වියදම මොකද හේතුව මම එහෙම කියන්නේ රැකියාවට අදාළ වැටුප ගෙවන්නේ හාල් විකුණලා නෙමෙයි. රාජ්‍ය බදු මුදල් වලින් නම් ඒ හරහා හාල් විකුණුවොත් ඒකට අමතර මුදලක් අතරින් එකතු වෙනවා. මම කියන එක පැහැදිලි ඇතිනේ. එහෙම නැත්තම් මේක මරු ඊළඟ ප්‍රශ්නය සතොස හරහා විකුණන මේ හාල් මිටිය අනිත් ව්‍යාපාරිකයන් විකුණන හාල් වලට වඩා මිලෙන් අඩුද අඩු නම් මරු නැත තරගකාරී ලෙස මීට වඩා හාල් මිල වැඩි වුණොත් මම මේක අහලා උත්තර දෙන්න හාල් මිල වැඩි වුණොත් අර ව්‍යාපාරිකයන්ට චාන්ස් එකක් හම් වෙනවා ඒ ගානට මිල වැඩි කරන්න පුළුවන් ඒතකොට මේක වෙළඳ පොලේ තියෙන අනිත් මිලට වඩා අඩුද සහ අර සම්පූර්ණ චේන් එක ගැන ඔබට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද පස්සේ වනේ උත්තර දිය උත්තර දිය උත්තර දිය උත්තර දිය නෑ උත්තර දිය උත්තර දිය උත්තර දිය ලේසි නෑ උත්තර දිය උත්තර දිය ආරයිට් බොම් සුයි ඒතකොට ඒක තමයි ඊළඟ කතාව ඉතින් රතු හාල් වල ගති වැඩක් ඒක හේතුව මම ඒක කියන්නේ අපි රාජ්‍ය ව්‍යාපාර කරන්න ඕනේ නෑ කියලා විශ්වාස කරන අය ඔබ රාජ්‍ය ව්‍යාපාර කළ යුතුයි කියලා විශ්වාස කරන්නේ හරිනේ ඒකේ වරදක් නැහැනේ රටේ මහ ජනතාව කිව්වේ රාජ්‍ය ව්‍යාපාර කළ යුතු පාර්ශවයට බලය ලබා දෙන්න කියලා එහෙනම් ඔබේ තීරණය ගැනීම පිළිබඳව අගය කරනවා හේතුව ඒකේ සාර්ථක අසාර්ථකභාවය ඒක ඔබ ගත්ත තීරණයක් සහ රාජ්‍ය බලය ලබා ගැනීම උදෙසා විසින් ඔබ ගත්ත අදහසක් ක්‍රියාත්මක කිරීමක් ඒක අගය කරන නිසා ඒක නරක වැඩක් නෙවෙයි ඒතකොට ඒක අපිට දිහා බලාගෙන ඉන්න පුළුවන් රටේ මිනිසුන්ටත් ඒ ගැන බලාගෙන ඉන්න පුළුවන් ඒ වගේම තමයි නැවතවතාවක් මම අවධානය යොමු කළොත් එීම අද දවසේ පනත පිළිබඳව මේක ඇත්තටම 1988 ප්‍රේමදාස ආණ්ඩුවේ අංක 40 දරන සූදු පනත තමයි මුලින්ම ලංකාවේ නියාමණය වෙන්න ආරම්භ කරන්නේ පනතක්. ඊට පස්සේ 2010 මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අංක 17 දරන සූදු පනත හරහා මේක ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා තවදුරටත් මේක නියාමණය වෙනවා. අන්න ඒ වෙලාවේ මේ විපක්ෂයේ හිටිය මන්ත්‍රීවරයෙක් අනුරකුමාර් සානායක් කියලා. ඒ මන්ත්‍රීවරයාගේ කතාවක මම දැක ඇන්සර්ඩ් එකේ තියෙනවා තෝන් ගන්න මුදලාලිලා මේ රට පාලනය කරන තැනට ඇවිල්ලා තියෙනවා කියලා. ඒ නිසා අවසානයේදී 2025 තෝම් මුදලාලි බවට අනුරකුමාර් සානායකට පත් වෙන ගමන් සූදු පනත ක්‍රියාත්මක කරමින් මේ නියාමන අධිකාරියේ ක්‍රියාත්මක කිරීම අගය කරනවා. ඒක විශේෂයෙන්ම මේ සූදු පනත ක්‍රියාත්මක කිරීම සහ මේ සූදු වලට අපි එකඟයි. පුද්ගලිකව මම කොහොමත් එකඟයි. පක්ෂයක් ලෙසත් අපි මේ ක්‍රියාවලට එකඟයි. මේකේ වඩා වැදගත් වෙන්නේ කොහොමද අපිට මේකේ බදු මුදල් ටික රජයට එකතු කරගන්නේ කියන කාරණාව. විශේෂයෙන්ම මේ පනත හරහා සහ මේ නියාමන අධිකාරිය හරහා ඔබ අවධානය යොමු කළ යුතු වැදගත්ම දේ තමයි මේ කැසිනෝ ව්‍යාපාරයේ ඇතුළට يعني කැසිනෝ ගහනද දොරෙන් ඇතුළට යදි ඩොලර් 15ක මුදලක් අය කරනවා. ආන්ගේ මුදල අය කරන්නේ ඇතුළට යනකොටනේ මේ ඇතුළට ගියපු පිරිස කොහොමද ඩිටෙක් වෙන්නේ ඒක ඒ මොහොත්තෙම කොහේ හරි තැනක එක්කෝ මුදල් අමාත්‍යාංශයේ හරි එහෙම නැත්නම් නියාමන අධිකාරිය හරි කොහේ හරි තැනක ඩිජිටල් සිස්ටම් එකකට ඒ වෙලාවෙම දැනුවත් වෙනවද මොකද හේතුව මම එහෙම කියන්නේ සම්පූර්ණ කැසිනෝ ක්‍රියාවලිය සඳහා දවසකට මුළු කැසිනෝ සියලු ව්‍යාපාරයටම 1000ක් ඇතුල් වුණත් ඒක 15000ක් ඩොලර් බවට පත් වෙනවා ඒ මුදල ඒක රාශී කරගන්න පුළුවන් ඒ වගේම ඔබේ කතාවේදී කිව්වා දිනලා යන කෙනාගෙන් බදු ගන්න බලාපොරොත්තු වෙනවා කියලා දිනලා යන කෙනාගෙන් බදු ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම කළ යුතු දේ තමයි මූල්‍ය ගනුදෙනු බැංකු හරහා සිදු කිරීම ලංකාවේ බැංකු හරහා සිදු කිරීම මේ නියාමන අධිකාරිය හරහා ඔබගේ ආණ්ඩුව ඒ සඳහා ගෙන ඇති ක්‍රියා මාර්ග මොනවද කියලා දැනගන්න කැමති මොකද මට ඒක හරියට හොයාගන්න බැරි වුණා ඒ පනත කියවු වෙලාවේ ඊළඟ එක තමයි බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදය මේ බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදය 2023 දෙසැම්බර් මාසයේ රයිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් ඩොලර් මිලියන 500කට බදුම් මේ ලබා දෙනවා කියලා කිව්වත් පස්සේ ගැසට් පත්‍රයක් ගාලා එයාගේ ජනාධිපති බලකාය කවුද ජනාධිපතිගේ ප්‍රධානියා වෙත සිටපු සාගල් රත්නායක ඒ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් කට්ටියක් එකතු වෙලා ගැසට් පත්‍රයක් ඉදිරිපත් කරලා ඒක ප්‍රමාද කළා. ඒතර මේ නියාමන අධිකාරියෙන් පසුවත් ඇමතිවරුන්ට හරි එහෙම නැත්නම් නිලධාරීන්ට හරි අතනෝමතික ලෙස එහෙම ගැසට් පත්‍ර හරහා ආයෝජකයන් පැමිණීම අධෛර්යමත් කරන සිස්ටම් එකක් තියෙනවාද? එහෙම තියෙනවා නම් ඒකෙන් අපි බලාපොරොත්තු වන අරමුණ ඉෂ්ට වෙන්නේ නැහැ කියන එක තමයි ඊළඟ කතාව. සූදු පනත ක්‍රියාත්මක කිරීමේදී කැසිනෝ පමණක් නෙවෙයි. ඒතර මේ කැසිනෝ ක්‍රියාවලට අමතරව ලංකාවේ ඕනතරම් තියෙන ඔන්ලයින් විදිහට යන සූදු ව්‍යාපාරයක් ක්‍රිකට් මැච් වලට ඇතුළු සියලු දේවල් වලට යනවා මේ නියාමන අධිකාරිය හරහා මේ ඔන්ලයින් සිස්ටම් එකට ක්‍රියාත්මක වන සූදු ව්‍යාපාරය කොහොමද ග්‍රහණය කරගන්නේ කියන එක පිළිබඳවත් ඔබේ අවධානය යොමු වෙලා ඇති කියලා විශ්වාස කරනවා ඒ වගේම තමයි මේ නියාමන අධිකාරිය හරහා මේ සිස්ටම් එකට පිටින් වැඩ කරන අයට ලබා දිය හැකි දඬුවම් සහ ඒක කොහොමද කරන්නේ කියන එක පිළිබඳවත් ආණ්ඩුවේ අවධානය යොමු කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම තමයි මේ ආයතන දෙකක් අලුතින් ඇහැලා තියෙන එකක් මම දැක්කා ජනාධිපතිතුමා විවෘත කරන්න කියලා තියෙනවා. මම හිතන්නේ සිනමන් ලයිෆ් එකේ තියෙන මෙල්කෝ හෝල්ඩින් කියන එක. ඒ වගේම ලංකාවේ ඉන්න සූදු ව්‍යාපාරිකයන් එහෙම නැත්නම් ව්‍යාපාරිකයන් එහෙම සූදු කියලා කියන දෙයක් නැහැ. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ව්‍යාපාරවල මුදල්, හෝටල් සහ ඊට අමතරව මේ ක්‍රියාවලියට දානකොට එමතුමා කියපු විදිහටම වෙන සංචාරකයන් මේ රටේ එන්න පටන් ගන්නවා. ඒ නිසා මේ සූදු ව්‍යාපාරය ලංකාවේ මිනිස්සුන්ට විවෘත කරපු එකක්වත් එහෙම නැත්නම් ලංකාවේ මිනිස්සුගේ සල්ටි ගන්නවත් නෙවෙයි. ලංකාවේ මිනිස්සු මේකට යන්නේ අවම කරගෙන පිටරටවල වල විශාල වශයෙන් මුදල් වියදම් කරන අයට මේක ව්‍යාපාරයක් විදිහට මේක ඇතුළට ඇවිල්ලා මේක ඇතුළේ ක්‍රීඩා කරලා ඒකෙන් ලංකාවේ ආදායම ඊළඟවා ගැනීම සඳහා ගන්න ක්‍රියාමාර්ගයක් නිසා අපි පක්ෂයක් ලෙසත් විශේෂයෙන්ම පුද්ගලිකවත් මම මේකට එකඟ වෙනවා. ඒ වගේම තමයි කැසිනෝ ව්‍යාපාරයේ පිළිබඳව මේ ගනු ලබන ක්‍රියාමාර්ග ලංකාවේ රාජ්‍ය නිලධාරීන් කවුද දන්නේ? තෝ මුදලාලි දන්නෙත් නැහැ. බවුන්සර්ලා 159 දන්නෙත් නැහැ. රාජ්‍ය නිලධාරීන් ටික දන්නෙත් නැහැ. එහෙනම් අපි දැන් කොහොමද මේ ක්‍රියාවලිය විධිමත් කරගන්නේ? එහෙනම් අපිට කරන්න පුළුවන් එකම දේ තමයි ලෝකයේ මේක හොඳට ක්‍රියාත්මක වෙන රටකින් මේකට විශේෂඥ සහාය ගන්න සිද්ධ වෙනවා. ඒ විශේෂඥ සහාය ගන්නකොට ඒගොල්ලන්ට වැටුපක් ගෙවන්න වෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ ඒවට ගෙවන්න. හේතුව මේක හරියට ක්‍රියාත්මක කරගන්න නම් මේ පිළිබඳව විශේෂඥ සහාය උගමනයි ඒ රටවල් වල අයව අරගෙන හරි මේක නිසි පරිදි ක්‍රියාත්මක කරන්න කියන කාරණාව ඉල්ලීමක් කරනවා. එවගේම තමයි ඩිජිටල් එමතුවත් ඉන්නවා නම් ඩිජිටල් කරන්නේ මේ ආණ්ඩුවේ ප්‍රධාන මරමුණක්. මේ තියෙන්නේ මුලින්ම ඩිජිටල් කරන්න ඕන තැන් ටික. එතන ඩිජිටල් කරන්නේ කියන ක්‍රියාවලිය හරහා මේ මුදල් ටික රාජ්‍ය බදු මුදල් වරිසරෙන් එකතු කර ගැනීමට හැකියාව තියෙන නිසා මුලින්ම මේ නියාමන අධිකාරිය හරහා මේ කැසිනෝ ව්‍යාපාරිකයන්ගේ මේ කැසිනෝ මධ්‍යස්ථාන සියල්ල ඩිජිටල් කරන්නට ලක් කරන්න කියන ඉල්ලීමක් මම කරන්න කැමතියි. එවගේම තමයි කැසිනෝ ව්‍යාපාරිකයෝ කියලා කිව්වට ලංකාවේ කැසිනෝ ව්‍යාපාර කරන අය ඒ වගේම මේ කැසිනෝ ව්‍යාපාරයට සම්බන්ධ අය මේ ආණ්ඩුවටත් උදව් කරමින් ඉන්න ව්‍යාපාරිකයන් ඉන්නවා. ඒ නිසා මේ ක්‍රියාවලිය බොහොම විධිමත්ව සහ විනිවිදභාවයකින් යුක්තව කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. විපක්ෂයේ ඉන්න කාලේ නම් මේ ව්‍යාපාරිකයන්ට බොහොම තදින් ප්‍රහාර එල්ල කරපු කෙනා
අද දවසේ තව විනාඩි දෙකක් කාලයක් තිබෙනවා
ඔබතුමාට. ඒ වගේම අද දවසේ මේ ව්‍යාපාරිකයන් සමග කටයුතු කරමින් ඉන්න නිසා පුළුවන් තරම් මේක විනිවිදභාවයෙන් යුක්තව කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේ තමයි පහුගිය දවස්වල ජනාධිපතිතුමා ඇවිල්ලා පාර්ලිමේන්තුවේ කතා කළා. ඒ කතාව මම සම්පූර්ණයෙන්ම ඇහුවත් මම දැක්කේ නැති දේවල් දෙක තුනක් තියෙනවා. කාට හරි ඉන්න කෙනෙකුට උත්තරයක් දෙන්න පුළුවන් එමෙති කෙනෙකුට. ඒ තමයි මේ අවුරුද්ද තුල ඩොලර් බිලියන් 7ක ඉලක්කයකට අපිට යන්න තියෙනවා රටක් විදියට. ඒ ඩොලර් බිලියන් 7කට යන්න තියෙන ඉලක්කයට මොකද ඇක්ෂන් ප්ලෑන් එක? දෙදස් විසියටේ ජනවාරි වෙනකොට ඩොලර් බිලියන් 15කට අපිට යන්න තියෙනවා. මොකද ඒ වෙනුවෙන් ඉදිරිපත් කරන ඇක්ෂන් ප්ලෑන් එක කියලා කවුරු හරි කෙනෙකුට කතා කරලා කියන්න පුළුවන් නම් හොඳයි. හේතුව මේවා පිළිබඳව අපි ප්‍රශ්න කරද්දී අපිව සහ අපේ කණ්ඩායමේ අයව ද්‍රෝහීන් ලෙස හඳුන්වන්නේ නැතුව මේ ක්‍රියාවලිය පිළිබඳව අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන් නම් හොඳයි කියලා කියනවා. තව එකක් තමයි රාජ්‍ය ආදායම ඉහළ නැංවීම. විශේෂයෙන්ම රේගුව හරහා රාජ්‍ය ආදායම ඉහළ නැංවීම පිළිබඳව බොහොම අතිශෝක්තියෙන් යුක්තව කතා කළා, අගය කරනවා. රටක රාජ්‍ය ආදායම ඉහළ යාම හොඳ දෙයක්. රාජ්‍ය බදු මුදල් එකතු කර ගැනීමේදී හැබැයි දිගින් දිගටම එකම ජනතාවක් වෙත අවධානය යොමු කරමින් ඒ අයගෙන් බදු මුදල් එකතු කර ගැනීමේ අර්බුදයක් තමයි අපේ රටේ තියෙන්නේ. 2022 ආපු ආර්ථික අර්බුදය නිසා මේ රටේ ආර්ථික අර්බුදය විසඳා ගැනීමට නිර්මාණය කරපු සෑම බද්දක්ම පාහේ තාමත් ක්‍රියාත්මක වීම නිසා ප්‍රාප්තණය ලෙස වියදම් කරන්න තියෙන සල්ලි ප්‍රමාණය රාජ්‍ය ඇතුළට අරගෙන එයින් එතනින් විවිධ වූ තවත් යන්නේ මුදල් අම්බ කරන්න බැරි ව්‍යාපෘති වලට මේ මුදල් වෙන් කරනවා නම් ඒක කිසි තේරුමක් නැහැ. ඒ නිසා එකම කණ්ඩායමක් ඉලක්ක කරලා බදු ගැසීමෙන් රාජ්‍ය ආදායම ඉහළ නැංවීම රාජ්‍ය විදියට ව්‍යාපාර පවත්වාගෙන යාමේ අර්බුදයක් තියෙනවා. මම මේ කතාව කියන අතරෙත් මම දැක නියෝජ්‍ය ඇමති කෙනෙක් කියනවා මේ ආණ්ඩුවට ආර්ථික උපදෙස් ලබා දෙන කණ්ඩායම් තුනක් ඉන්නවා කියලා. මම මේ බලවලා හිටියෙත් එයා ඉන්නවද කියලා හිනා වෙන අඬ නැමැතුමා ඉන්නවා නියෝජ්‍ය ඇමතිතුමා. එයා කිව්වා මේ කණ්ඩායම් තුනක් ඉන්නවා කියලා. මම ওই තුනේ කොයි කැලේ දින්නේ කියලා කල්පනා කරේ. ආර්ථික විද්‍යාව පිළිබඳව ලොකු ලොකු කතා ටිකක් කියලා එයා ගිහිල්ලා තිනවා. ඉතින්නම් අහන්නත් තිබුණා. ඒ වගේම තමයි මේ රේගුව පිළිබඳ අදහස. රේගුවේ 2022 මිලියන 600යි 2023 මිලියන 975යි 2024 මිලියන 1500යි.
ඔබතුමාගේ කාලය අවසන්.
තප්පර කීපයක් දෙන්න මට. 2025 මිලියන 2300යි. ගිය අවුරුද්දේ වැඩිවීම ඩොලර් මිලියන 600යි. මේ අවුරුද්දේ අපේක්ෂිත ගාණ ඩොලර් මිලියන 800යි. ඇත්තම වැඩිවීමක් තමයි. නමුත් පහුගිය වසරේදී වාහන ආනයනය කිරීම නවත්තලා තිබුණා. ඒතර වාහන ආනයනය කිරීම හරහා විශාල බද්දක් එකතු කරන මොහොතක මේ වැඩිවීම ප්‍රමාණවත්ද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඒකත් යොමු කරමින් ඒකට උත්තරයක් ලබා දෙන්න කියමින් මගේ අදහස් ප්‍රකාශ කිරීම අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ගරු නියෝජ්‍ය ඇමති වසන් සමරසිංහ ඇමතිතුමා.
මට විලාඳියක් දෙන්න මේ මන්ත්‍රීතුමා අහුව දැන ගැනීම සඳහා පුණහ සමාවට එන්නේ ආර්ථික විද්‍යාව උගන්වන ගුරුවරයෙක් නිසා මට හිතෙන මේකට ටිකක් අවබෝධය තියෙනවා. ඒ නිසා මේ ක්‍රියාවලිය ඇතුලේ සතස ගත්ත හාල් වී කරන්න අපිට මෝලක් නැහැ කරු මන්ත්‍රීතුමා. තිබිච්ච මෝල් ටික දෙකම කැඩලා තියෙන්නේ. හදන්න මිලියන 400ක් තියෙනවා. අපිට එකපාර හදන්න බෑ. අපි ගත්ත මෝල් අපි හාල් කරන්න ඕනේ. ඒ නිසා අපි EOI කැඳෙව්වා. කැඳවලා ටෙන්ඩර් දාලා අපේ සහල් වී ටික සහල් කරලා දෙන්න පුළුවන් සැපයුම් කරුවෙක් අපි. අපිට මේ ක්‍රියාවලියට සම්බන්ධ වෙන කෙනෙක් තෝරලා අපි මේ ටෙන්ඩර් පටිපාටි ඇතුලේ එයයි තෝරලා තමයි මේ ක්‍රියාවලිය කරන්නේ. ඒ නිසා ඔබතුමා කිව්වා මේ රජයෙන් පඩි ගෙවනවා හාල් කොස්ට් එකට ගොනු නැහැ. පාලන මිලක් දාලා තියෙනවා. පාලන මිලට අපි සහල් විකුණන්න පටන් අරන් තියෙනවා. ඒ වගේම අපිට කියන්න ඕනේ අපි වී සහතික මිලට ගන්නවා 120ක. ඔව් එළිය වී ගන්නවා. ආණ්ඩුවේ ණය මුදල් අරගෙන බැංකුවල සල්ලි අරගෙන රුපියල් 110ට 15ට ගන්නවා. ඒ නිසා අපි ගොවියන්ට කියනවා මේ වෙනකොට වියලවේ මණ්ඩලෙ බිලියන 10ක් දීලා තියෙනවා. බිලියන 10 කියන්නේ මෙට්‍රික් ටොන් ලක්ෂයක් වී ගන්න පුළුවන්. රෝලර් එකක් ගැහුවොත් එම තව ගන්න පුළුවන් 25000ක්. සතර බිලියන 5ක් දීලා තියෙනවා. මෙට්‍රික් ටොන් 40000ක් වී ගන්න පුළුවන්. ඒක ආපහු ප්ලේජ් කරන්න පුළුවන්. එහෙම ප්ලේජ් කරලා තව 180ක් ගන්න පුළුවන්. ඒ නිසා මේ කාලය ඇතුළේ වී මිලදී ගැනීම ක්‍රියාවලිය තියෙනවා. රජයේ ගබඩාවලට මම දැක්ක විපක්ෂයේ සමහර මන්ත්‍රීවරු වහලා තියෙන ගබඩා ළඟට කියලා කියනවා ගබඩා වහලන්න කියලා. කලබල වෙන්න එපා අපි වී ගන්න. ඒ නිසා කියන්න ඕන ඔබතුම ප්‍රශ්නය වට සහල් කිරීම සඳහා කිසිදු පාඩුවක් ඇතුව නෙමෙයි සතස සහල් විකුණන්නේ කියන කාරණේ කියන්න ඕනේ. ගරු මන්ත්‍රීතුමේ මම විනාඩිය ගැන සභාවතුමියනි මෙතුමා අහුවා මේ කැසිනෝ එන්ට්‍රන්ස් ෆී.
සෙස් එක කියන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ අන්න ඒක තමයි මට
එකයි දශම හයක් යන ගරු මන්ත්‍රීතුමා හාල් කිලෝ එකක් හදන්න වී කිලෝ. ඒ 1.6 යනකොට හාල් කිලෝ එකකට යන මල්ලට යන බෑග් එකක් තියෙන අපි ගහලා තියෙන පහේ බෑග් එකකට යනවා සාමාන්‍ය රුපියල් 35ක් විතර කොස්ට් එක. ඔහු අපිට දීලා තියෙනවා කොටලා බෑග් එකේ දාලා ගබඩාව ගෙනත් දෙන කොස්ට් එක. කන්වර්ෂන් කොස්ට් එක අනුව අපි යාට වී දෙනවා. එයා අපිට හාල් දෙනවා කන්වර්ෂන් කොස්ට් එකට. ඒ අනුව අපිට සහල් කිලෝ එක මිලක් තියෙනවා. අපි සතසර දෙනවා. සතසක් ට්‍රාන්ස්පෝර්ට් කරලා ගමන්ගේ ගබඩාව වලින් ඉඳන් විකුණන්න ඕනේ. 230ට නාඩුව පැකට් එකේ විකුණන්න තමයි දීලා තියෙන්නේ. බල්ක් එකවත් මේට අඩු වෙනවා. එසා ගරු සභාපතිතුමා මෙතුමා ඇහුවා කැසිනෝ එන්ට්‍රන්ස් ෆී එකක්. ලංකාවේ ගරු මන්ත්‍රීමා ඩොලර් 50ක් ගන්නවා. ලංකාවේ එන්ට්‍රන්ස් ෆී එක ඩොලර් 50ක් ගන්නවා. ඔව් ඩොලර් 50ක් ගන්නවා. ඒ වගේම විනින් ටැක්ස් එකක් නැහැ. ටැක්ස් එක ගෙවන්න ඕනේ ඒ ආයතනය තමයි දැන් මේක මොනිටර් කරන්නේ. එයා තමන්ගේ දිනපු කෙනාට සල්ලි ගෙවනකොට සල්ලි ගෙවන තැනදී එයා දැනගන්න ඕනේ එයාට ටැක්ස් එකක් ගෙවන්න තියෙනවා 114. ඒ නිසා මේවා මොනිටර් වෙච්ච නැති නිසා තමයි ගරු මන්ත්‍රීතුමා මේ ට්‍රාන්ස්පරෙන්සි එක හදලා මේ අධිකාරිය නීති සහ අනපනත් හදන්න ඕනේ. ඒකෙන් කරනවා. ඒ වගේම ඔබතුමා ඇහුවා බිලියන 7ක් සඳහා ආයෝජන රිසර්ව් එක වැඩි කරන්නේ කොහොමද කියලා. ඔව් බිලියන 7ක් මේ අවුරුද්දේ වැඩි කරගන්න අවශ්‍ය කරන සංචාරක ව්‍යාපාරයේ වර්ධනය, ඒ වගේම විදේශ ආයෝජන වල වර්ධනය ඇතුළු රටේ ආර්ථික ක්‍රියාවලිය ඇතුළේ බොහෝ ක්‍රියාකාරකම් තියෙනවා. මම වැඩි වෙලා ගන්න නිසා තව දවසක් ඕන නම් මම ආපහු ඕන නම් මේක අයත් වෙලාවක් කියන ඔබතුමා ඇහුවොත්. ඒ නිසා බිලියන 4 අපිට යන්න පුළුවන්. ඒ වගේම ඔබතුමා ඇහුවා ගවර්න්මන්ට් ඉන්කම් එක වැඩි කරන්නේ කොහොමද කියලා. මේත් ඒවා. රජයේ ආදායමට එකතු නොවන ඒවා තමයි මේ අපි රජයේ ආදායමට එකතු කරන්න හදන. මේවා වෙනද ගියේ කොහෙද? වෙන වෙන තැන්වලට යන්නේ නැති. ඒවා දැන් යන්නේ නැහැ. ඒවා එන්නේ රජයේ ආදායමට. ඒ නිසා සතොස මේ ක්‍රියාවලිය ඇතුලේ අපි ඉතාම පැහැදිලිව කියනවා වහලා දාපු අඩපණ කරලා දාපු රාජ්‍ය ආයතන රාජ්‍ය ව්‍යාපාර ශක්තිමත් කරලා ගොඩනගන්න අපි කටයුතු කරනවා. ඔබතුමා හරි කිව්වා අපේ පොලිසිය එක එක ආණ්ඩුව මේ සප්ලයි චේන් එකේ කොටසක් නියෝජනය කරන්න ඕනේ නැතුව භාණ්ඩ බිල පාලනය කරන්න බෑ. නැතුව සප්ලයි චේන් එක වැටෙන වැටෙන වෙලාවලට අපි පිටකොටුවට හරි පොළොන්නරුවට හරි බැන බැන ඉඳලා හරියන්නේ නැහැ. අපි මේ වැඩේට බහින්න ඕනේ. අන්න අපි මේ වැඩේට බැස්සා. ඒ නිසා ඒ පැත්තෙන් ආණ්ඩුව ක්‍රියාවලිය අරගෙන තියෙනවා කියන කාරණේ විතරක් මම ඔබතුමාට කියනවා. බොහොම ස්තුතියි.